Honorable Dr. Upali Panilage, you have 15 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මේ පාර්ලිමේන්තුවේ අපි
හොනරබල් අර්චන රාජේන්ද්‍ර බර්ෂිය පොයින්ට් ඔෆ් ඕඩර් ප්ලීස්
මම සටහන් කරලා තිබ්බා give me 30 seconds no not 1 minute 30 seconds please
okay 15 seconds
thank you sir මගේ නම සටහන් කරලා තිබ්බා ඒ 323 කන්ටේනර්ට වඩා ගොඩක් දේවල් මට කියන්න තියෙනවා මම අතුල කියපු කතාවට CID මාව කැදවලා මාව දැර්ජනය කරා
ඊට වඩා මට කියන්න තියෙනවා ගොඩක් ඒවා කියන්න anyway you have an allocation for today you can speak about it honorable upali panilage you can please
ගතනායක තුමනේ අද අපි මේ විවාදයට ලක් කරන්නේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතෙන් පවරණ නීතිමය ප්‍රතිපාදන අනුව මූල්‍ය ක්‍රමෝපාය පිළිබඳ ප්‍රකාශය දැන් මේ මූල්‍ය ක්‍රමෝපාය පිළිබඳ ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවට අපි සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් ඉදිරිපත් කරනු ලැබුවා දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රකාශය පිළිබඳ විවාදයේදී කරුණු දෙකක් මතු කරා එකක් තමයි එක මන්ත්‍රීවරයෙක් නැගිටලා කිව්වා මේ ප්‍රකාශයේ නිශ්චිතවම ඉලක්ක හරියට සඳහන් කරලා නැහැ කියලා. විපක්ෂයේම තවත් මන්ත්‍රීවරයෙක් ඒට ප්‍රතිපක්ෂව අදහස් ඉදිරිපත් කරලා කිව්වා ඉලක්ක තියෙනවා නමුත් ඒවා නිවැරදිව පෙළගස්සලා නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒක නැවත රීෆෝමැට් කරන්න ඕනේ කියලා කිව්වා. ඊටත් වඩා හාස්‍යයට ලක්වන කරුණ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි තවත් මන්ත්‍රීවරයෙක් මේ ප්‍රකාශය පිළිබඳව අදහස් ඉදිරිපත් කරනවා වෙනුවට අපේ ගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබූ කමිටුවක වාර්තාවක් ගෙනහැර දක්වමින් ඒ කමිටුවේ වාර්තාවේ තිබිච්ච සමහර කරුණු තමන්ට අවශ්‍ය විදිහට හුවා දක්වමින් වෙනම කතාවක් කරලා ඒ කමිටු වාර්තාව සභාගත කරනවා කියලා කිව්වා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බොහොම සතුටු වෙනවා අපේ ආණ්ඩුව විසින් පත් කරපු කමිටුවක ඒ කමිටු වාර්තාව මහ ජනතාවට දැන ගැනීම සඳහා අපි අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව අපි නැවතත් බෙහෙවින් සතුටටපත් වෙනවා. නමුත් මේ කතා අහගෙන ඉන්නකොට රටේ ජනතාවට හිතෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේගොල්ල මේ නිින්දෙන් අවදි වෙලාද එහෙමත් නැත්නම් නැවත වතාවක් මේ පුනරුත්පත්තිය ලැබලද කියලා මොකද අපි දන්නවා මේ එක්කෙනෙක් පහුගිය කාලේ අර මාධ්‍ය සංදර්ශන ගොඩාක් කරානේ මාධ්‍ය සංදර්ශන තියගෙන ගියා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කොළඹ මහනගර සභාවේ බලය පිහිටවන එක සම්බන්ධයෙන් තමන්ගේම පක්ෂයේ නායකයව අමතක කරලා ඒක පාක්ෂික මාධ්‍ය සාකච්ඡා තියාගෙන මහා මෙහෙයුමක් කරා මේ මෙහෙයුමෙන් ඇතිවෙච්ච ඒ හිත් වේදනාව දැන් දරා ගන්න බැරුව මේ සභාවේ මේ වෙනත් මාතෘකා සාකච්ඡා කරන අතරතුර මේ කොහෙදෝ නැති අර කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ ප්‍රකාශ ඉදිරිපත් කරනවා ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට නම් මේක තේරුම් ගන්න පුළුවන් මොකද මේගොල්ල දශක ගණනාවක් මේ රටේ පාලනයට සම්බන්ධ වෙලා මේ රටේ ජනතාවට අත් කරලා දීලා තිබෙන ආර්ථික අර්බුදයත් ඒ වගේම මේ රටේ ජනතාව පත් කරලා තිබෙන ඒ සමාජීය අර්බුදත් ඔවුන් අදගෙන ගිහින් තිබෙන සංස්කෘතික වේශනයත් පිළිබඳව අපිට ඉතාමත් හොඳින් අවබෝධයක් තියෙනවා ඒ වගේම මේ රටේ මහ ජනතාව ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අද මේ ඉදිරිපත් කර තිබෙන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ අපේ අවධානයට යොමු කරන ඉතා වැදගත් අංශ කිහිපයක් තිබෙනවා මා මෙහිදී ඉතාමත් වැදගත් කොට සලකන ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි එයින් පළවෙනි එක තමයි රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කිරීම අපි කිසියම් රටක් විදිහට මහ ජනතාවගේ මුදල් පරිහරණය කරනකොට අපි ඉතාමත් විනීතභාවයකින් විනයානුකූලව මේ රාජ්‍ය මුදල් භාවිත කරන්න ඕන ඒවා අපි ආරක්ෂා කරන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ජනාධිපතිතුමා නිතරම කියපු දෙයක් තමයි මහජනතාවගේ බදු මුදල් බාණ්ඩාගාරයට ලැබෙන බදු මුදල් අපි සාංගික දේපල වගේ ආරක්ෂා කරනවා කියලා. මේ ජනතාවගේ මුදල් තමයි අපි රජයක් විදියට ආණ්ඩුවක් විදියට පරිහරණය කරන්නේ. අන්න ඒ නිසා රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගැනීම, රාජ්‍ය මුදල් ඉතාමත් සුපරික්ෂාකාරීව පරිහරණය කිරීම අපි රජයක් විදියට ඉතා වැදගත් කොට සලකනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මූල්‍ය ප්‍රකාශයේ දෙවෙනි වැදගත් අරමුණ තමයි ණය බර අඩු කර ගැනීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා අපේ රටේ 2024 සැප්තැම්බර් 21 අවසන් වෙච්ච වසර 47කට ආසන්න කාලයක් තුල මේ රට ඉතාමත් බරපතල ණය අර්බුදයක හිර කරනු ලැබුවා. අපි 2022 වසර වෙනකොට සමස්ත ණය බර ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 104කට ආසන්න ප්‍රමාණයකට ආවා. මේ ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 38කට ආසන්න ප්‍රමාණයක් විදේශ ණය. අපි දේශීය මූලාශ්‍ර වලින් ණය ගත්තා, විදේශීය මූලාශ්‍ර වලින් ණය ගත්තා, දිවිපාර්ශ්වික ණය ගත්තා, බහුපාර්ශ්වික ණය ගත්තා. අන්තිමට ඒ සියල්ල අභිබවා අපි විදේශීය වාණිජ වෙළඳපොලේ ඉන්ටර්නැෂනල් සොයරි බොන්ඩ් හරහා, ඒ කියන්නේ සොයරි බඳුන් කර හරහා අපි ණය ලබා ගත්තා. මෙන්න මේකේ අනිවාර්ය ප්‍රතිඵලයක් විදිහට අපි මේ රට බංකොලොත් රාජ්‍යයක් විදිහට ප්‍රකාශ කරන්න අපිට සිදු වුණා. අන්න එහෙනම් දැන් අපිට සිදු වෙලා තිබෙනවා අපේ රටේ ණය බර අඩු කර ගැනීමට. අපි දන්නවා අපේ රටේ ණය බර අඩු කර ගැනීම කියන එක අපිට ලෙහෙසි පහසු ඉලක්කයක් නෙමෙයි. නමුත් මේ මූල්‍ය ප්‍රකාශයේ අපි සඳහන් කරලා තිබෙනවා අපේ ජල ජාතික ජල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අපේ ණය බර 95%ක සීමාවකට අපි ගේනවා කියලා. 2022 119%ක සීමාව සිට 95%ක සීමාවට ගෙනෙන එක මං හිතන්නේ අපි කොහෙන්වත් එන එකක් විදියට නෙමෙයි, අපි රජයක් විදියට එකඟ වෙන ඉලක්කයක් විදියට සඳහන් කරන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මූල්‍ය ප්‍රකාශයේ තිබෙන ඉතා තවත් වැදගත් අරමුණක් තමයි වියදම් කළමනාකරණය කර ගැනීම. අපි දන්නවා අපිට තිබෙන ආදායම් සීමිතයි. එනිසා ඒ සීමිත සම්පත් වලින් අපට ලැබෙන සීමිත ආදායම් සීමිත ආදායම අපි ඉතාමත් ප්‍රවේශමෙන් කළමනාකරණය කරගෙන වියදම් කළ යුතුයි. අන්න ඒ නිසා තමයි අපි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිරසයක් ලෙස 13%ක ආසන්න අගයක අපේ වියදම් කළමනාකරණය කර ගැනීමට අපි එකඟ වෙලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙන්න මේ අරමුණු ගත්තාම අපි අපේ රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගැනීම, ඒ වගේම අපේ ණය බර අඩු කර ගැනීම රටක් විදිහට, ඒ වගේම අපේ වියදම් කළමනාකරණය කර ගැනීම අපිට ඉතාමත් වැදගත් සිද්ධි, ඉතාමත් වැදගත් සාධක ලෙස අපිට මේ මූල්‍ය ප්‍රකාශයේ අපිට හඳුන්වා දෙන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට මතක් වෙනවා මෙහිදී ඉතා වැදගත් කරුණක්. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන විද්වතා ප්‍රකාශ කරලා තියෙනවා failing to plan is planning to fail කියලා. If you are planning to plan, that means you are planning to fail. ඔබ අසමත් වන්නේ නම් සැලසුම් කරන්න. ඔබ අසමත් වීම සඳහා සැලසුම් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය වසර 47ක ආසන්න කාලය තුල මෙරටේ ඇතැම් පාලකයෝ අපේ රටේ අසමත් වීම සඳහා සැලසුම් කරා. මේ අසමත් වීම සඳහා සැලසුම් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ රට ඉතා බරපතල ආර්ථික අර්බුදයක නිමග්න වුණේ. එහි උච්චතම අවස්ථාව තමයි 2022 අප්‍රේල් මාසයේ අපි බංකොලොත් රටක් විදිහට ප්‍රකාශයට පත් කළේ. මෙන්න මේ අසමත් වීම සඳහා සැලසුම් කරලා අපේ රට අසමත් කරපු පාලකයෝ මං කලින් කිව්වා වගේ නින්දෙන් ඇහැරිලා අද අමුතුම විදිහේ දේශපාලන ව්‍යායාමයක නිරත වෙලා තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට ඉතාමත් වැදගත් අපේ රටේ ආර්ථිකය ඉතා හොඳින් කළමනාකරණය කිරීම. එනිසා අපි සැලසුම් කරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා. අන්න ඒ නිසා තමයි ආර්ථික ස්ථායීතාවය ඇති කර ගැනීම සඳහා අපි ඉතා හොඳින් සැලසුම් කරලා කටයුතු කරමින් ඉන්නේ. ඒ වගේම රජයේ ආදායම් ඒකරාශී කර ගැනීම අපි ඉතාමත් සැලසුම් සහගතව ඉටු කරනවා. ඒ වගේම ඒ ආදායම් ඒකරාශී කර ගැනීමේ ක්‍රියාවලිය අපි ඉතාමත් සමීපව මෙහෙවලා සමීපව අධීක්ෂණය කරලා ඒ ඉලක්ක ලබා ගැනීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මෙන්න මේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් විදිහට මේ මාසේ 19 වෙනිදා වෙනකොට අපිට අපේ රජයට ආදායම් ලැබෙන ප්‍රධාන ප්‍රබව තුනේම අපි ඉලක්ක අභිබවා ගිහිලා තියෙනවා. උදාහරණයක් විදිහට සඳහන් කරොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්ක 101% දක්වා අපි ලබා ගැනීමට සමත් වෙලා තිබෙනවා ජූනි මාසේ 19 වෙනිදා වෙන විට. ඒ වගේම ශ්‍රී ලංකා රේගුව ගැන සඳහන් කළා. ඔවුන් සඳහන් කළේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ජනාධිපතිතුමා විසින් පත් කළ කමිටු වාර්තාවක්. ඒ කමිටු වාර්තාව දෙස බලන ගමන්ම බලන්න ශ්‍රී ලංකා රේගුව කාර්යක්ෂම ලෙස ඔවුන්ගේ ආදායම් ඉලක්ක 106% දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා 2025 මුල් මාස 6 තුළ. ඒ වගේම තමයි අපිට ආදායම් ලැබෙන ඊළඟ ප්‍රධාන ප්‍රබවයක් තමයි සුරාබදු දෙපාර්තමේන්තුව. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක 100% ඉක්මවා තිබෙනවා. 104% ආදායම් ඉලක්කයක් සුරාබදු දෙපාර්තමේන්තුව අත්කරගෙන තිබෙනවා 2025 ජූනි මාසේ 19 වෙනිදා වෙනකොට. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතා පැහැදිලි මේ අපි රජයේ ඉතාමත් සැලසුම් සහගතව මූල්‍ය කළමනාකරණය යෙදෙනවා. ඒ වගේම අපිට ආදායම් ලැබෙන ප්‍රධාන ආදායම් ප්‍රබව අපි කාර්යක්ෂමව මෙහෙවමින් ඒවා ඉතාමත් සමීපව අධීක්ෂණය කරමින් ඒ ආදායම් ලබා ගැනීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. මෙන්න මේවත් එක්ක අපි වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ අනිත් වැදගත්ම දේ තමයි අපි වියදම් කළමනාකරණය කර ගැනීම. මේ වන විටත් මෙරටේ මහ ජනතාව දන්නවා අපි දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීලා තිබෙනවා වියදම් කළමනාකරණය කර ගැනීම. ජනාධිපතිවරයාගේ සිට කැබිනට් මණ්ඩලයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දක්වා අපි දේශපාලනික වශයෙන් අපි දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීලා තියෙනවා. මහ ජනතාවගේ මුදල් ඉතාමත් අරපිරිමස්මෙන් භාවිතා කරමින් අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම කපා හැරමින් අත්‍යවශ්‍ය වියදම් වලට පමණක් වියදම් කිරීම. එනිසා මේ වියදම් කළමනාකරණය කර ගැනීම කියන එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටක් විදිහට අපිට ඉතා වැදගත්. අපි මේ සභාවේදීත් මීට කලින් අවස්ථා ගණනාවකදීම ඉදිරිපත් වෙලා තිබෙනවා රටේ මහ ජනතාවගේ මුදල් වියදම් කිරීමේදී කිසිම කළමනාකරණයකින් තොරව අදූරදර්ශී වැඩපිළිවෙලක්
තුළින් කටයුතු කිරීම නිසා
අපට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. ඔබ දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි, 2005-2014 කාලය තුළ අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච ඒ ආර්ථික වැඩපිළිවෙල විසින් අපේ රටේ සමස්ත ආදායමෙන් විශාල ප්‍රමාණයක් එක පළාතකට විතරක් සංවර්ධන කටයුතු සඳහා වෙන් කරා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන සමහර වෙලාවට අධිවේගී මාර්ගවලට, ක්‍රීඩාංගණවලට, වරායවල් වලට කුරුළු උයන් හදන්න, සම්මන්ත්‍රණ ශාලා හදන්න, මෙන්න මේ වගේ සැබෑ සක්‍යතාවය සොයලා බලන්නේ නැතුව එක පළාතකට විතරක් සමස්ත වියදම් වලින් 44-45% වැය කරා. මෙන්න මේ වගේ අදූරදර්ශී වැඩපිළිවෙළක් නැතුව රටේ මහ ජනතාවගේ ධනය ඉතාමත් ප්‍රවේශමෙන් කළමනාකරණය කරලා වියදම් කිරීම සම්බන්ධයෙන් මේ මූල්‍ය ප්‍රකාශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරිපත් කරනවා. අන්න ඒ නිසා අපි ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් 2.3% පවත්වාගෙන යන ගමනම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13% ආසන්න අගයක අපි වියදම් ප්‍රාථමික වියදම් කළමනාකරණය කර ගැනීමේ ක්‍රියාවලියක් මේ මූල්‍ය ප්‍රකාශය තුළින් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව ගත්තහම විශේෂයෙන්ම අපිට මොන වැඩසටහන තුළින් ආවත් අපි ඉතාමත් අගේ කොට සලකන කාරණා කීපයක් මේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය තුළ සඳහන් වෙනවා. අන්න ඒ අනුව රාජ්‍ය වියදම් අපි ඉතාමත් විනයකින් යුතුව කළමනාකරණය කිරීම, අපේ ආදායම් ප්‍රබව අපි වර්ධනය කරගැනෙමින් භාණ්ඩාගාරයේ තුළට හැකිතාක් දුරට අපි ආදායම් ඒකරාශී කර ගැනීම, ඒ වගේම අපි වියදම් ඉතාමත් ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමෙන් සිදු කිරීම ආරම්භය අපි මේ වෙනුවෙන් කටයුතු කරනවා කියන එක සඳහන් කරමින් මගේ කතාව අවසන් කරනවා බෙහෙවින් ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි